సమంతా చక్వాలేసూ అత్రా గచ్చంతు దేవత సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమదినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని, అదాత్ మే పిన్నుతున్ హెమదినామ బలాపొరొత్తువన్నీ ధర్మశ్రవణే కరన్నటాయి. దేశనావే దాయకత్వయ హర్ష పుష్పకుమార పుతను అన్ ప్రధాన పిన్నత్ పిరిసై మే దేశనావట దాయకత్వేకిన కటేతు కరను లబాన్నీ. జూలి మాసే పలవన దిన పరలో సెపత్తును కేబిడి సోమరత్న పియతుమన్గే భవగామి జీవితే సువపత్వేవా కిన అధిష్టానే హర్ష పుష్పకుమార మహాత్మా ఎతి కరగణ తిబెనో ఎసేమ వేవా కిలపి ప్రార్థనా కరను. దెన్ ధర్మశ్రవణీ కరన్నట కాలే. పిన్వత్ని, మీ ధర్మే అపి కోహోమహారి పహురక్ వగే పావిచి కరంటోన. పహురకిం అపి కరణ ఎకమ దే ఎతెరవీమ. మీ ధర్మయ ఎతెరవీమ పినిసమై కరతబాగనయామ పినిస నొవే ఎతెరవీమ పినిసాయి. మీ ధర్మయ క్రమానుకూలవ క్రమానుకూలవ ఎతెరవీమ పినిసాపి పావిచి కలోత్ ఏ ఎతెరవీమ పినిస పావిచి కరణ శ్రావకే కుట కవదాకవత్ వరదిన్నీ నే పిన్నోత్ని. ఎనిసా మీ ధరమే ఇతరవీమ పినిస ఎసురు కరాంట పావిచి కరాంట అపి అతిశయిన్మ దక్షవెండోన. పిన్వత్ని, మీ ధరమే కీలక్యాన్ని అపివ కియవాగంట అపితుల మతువన దక్షకమ తులిన్ పెననగిన దయా. లోకయ విభాగ కర గనీమిన్ పెననగిన దయాక్ నిమే. లోకయ విగ్రహ కర గనీమిన్ పెననగిన తత్వయాక్ నిమి. అపిట అపివ విమసా గనీమిన్మ అపితుల స్మతువెన పెననగిన తత్వయాక్. ఇప్పుడు అపిట అపివ కియవాగంట పులువన్నాం, అపిట అపివ విమసాగంట పులువన్నాం, అపిట అపివ దకిండ పులువన్నాం. పిన్వత్ని, ఏ విధియట దకిన, ఏ విధియట కియవన, ఏ విధియట విమసన శ్రావకే కుట కిసిదాకవత్ వరదిన్ని నెహె. ఎనిసా మే బుదురజానన్ వహన్సి వదాల రిద్మయట వదాల ఆకారయట అపి అపే జీవితే విమసనవనం పటిచ్చ సముప్పన్నవ అపి అపే జీవితే దకినవానం అపిట నగీ సిటీమక్మై ఎతివెన్ని దేవునుమక్మై ఎతి వెన్ని ఆత్మ సంజ్ఞావి కడా వెటీమక్మై ఎతి వెన్ని. పిన్వత్ని, అద మీ దేశనావుడు పటిచ్చ సముపన్నతావే అసురు కరగత్త దేశనావక్ దేశనాక్రంట కిల మతక్కర్ల తిబెనో. మీ పటిచ్చ సముపన్నవ విమసా బలి యుతు వన్ని బాహిర తత్వయ నువ్వు తమన్గిమ ఎతులాంతయై. తమన్గిమ ఎత్తులాంతయ ఇంద్రియ అద్దెకీం వలిం కియవగంట పులువాం ఎకాక్ నిమి. ఇక ప్రజ్ఞావిం కియవాగతయుతు దయా. ఇంద్రియాద్దెకీం హరహాపి ఎతులాంతే కియవండ ధరణ సేమ ఉత్సాహయాత్మ వ్యర్థ వినవా అసార్థక వినవా. ఎసే తమంగ కియవా గనీమట ధరణ సేమ ఉత్సాహయాత్మ అసార్థక వాణ్ణి. ఏ ఆకారిం అసార్థక వాణ్ణి అన్ కవర దయక్ నిసావత్ నిమి. అపిట అపివ కియవా గనీమతుల అసార్థకత్వయ సేమ అవస్థావక దీమ స్మతు అన్ని పెననగిన్ని కుమక్ పదనం కరగనద. పిన్వత్ని, బుదురజానన్ వహన్సి వదాల రటావట అపి అపే జీవితే విమసా గన్వనం ආත්ම සංඥාව දුරු කිරීමේ අර්ථයෙන් අපි ගැඹුරෙන් කියවනවා නම් තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගන්න ශ්‍රාවකයාට ජීවිතේ කවදාකවත් වරදින්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඇහෙන් කියවන්න ඕන අපි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඇහෙන් මේ යථාර්ථය කියවගත්තොත් විතරයි ඒ කියවගන්න කෙනාට දියුණුවක් ඇති වෙන්නේ, නැගී සිටීමක් ඇති වෙන්නේ, ප්‍රබෝධයක් ඇති වෙන්නේ. වෙන කෙනෙකුට නම් මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන්කමක් නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ වදාළ ධර්මයෙන් තොරව අපි මේ ඉන්ද්‍රියන් පාවිච්චි කර කරම යථාර්ථයේ දකින්න හදනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒක කවදාවත් අපට අත්දකින්න බැරි දෙයක්. එතකොට ඒක කවදාවත් අපිට අත්දකින්න බැරි නිසා අපට බුදුරජාණන් වහන්සේ අධ්‍යාත්මයට සම්බන්ධ ඉන්ද්‍රිය පරහසයක්, ඉන්ද්‍රිය අධකීමක් ගැන වදාලා. ඒ තමයි පින්වත්නි, ඒ අන් කවර දෙයක්වත් නෙමෙයි, ඒ තමයි සද්ධාදී ඉන්ද්‍රියන්, විරිය සති සමාධි ප්‍රඥාදී ඉන්ද්‍රිය. මේවා සමානව දියුණු වුණොත් තමයි මේ සත්‍යාවබෝධයට එයා සූදානම් වෙන්නේ. මේවා සමානව දියුණු වෙන්න ඕන. මේ ඉන්ද්‍රිය ධර්මයන් සමානව දියුණු වීම කියන්නේ කෙලෙස් වලට අභියෝග කරන්න පුළුවන් දෙයක්. ඉන්ද්‍රිය ධර්ම වලින් ඒවා සමානව දියුණු කර ගැනීම කියලා කියන්නේ හරියට පින්වත්නි, ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සද්ධාවාදී ඉන්ද්‍රිය හරියට පිහියක මුවහත වගේ, පිහියක මුවහත වගේ. ඒ මුවහත තියෙන ප්‍රමාණයට තමයි පින්වත්නි අපට කෙලෙස් සිඳින්න පුළුවන් වෙන්නේ. කෙලෙස් සිඳින්න නම් හොඳට මුවහත තියෙන්න ඕන. මුවහත් කර ගැනීම සමාධියෙන් කළ යුතු දෙයක්. මුවහත තබා ගැනීමේ පිහිය හරියට සද්ධාව ආදී ඉන්ද්‍රිය වගේ. මුවහත තබා ගැනීම සමාධී ඉන්ද්‍රිය වගේ. ඒ මුවහත පාවිච්චි කර කර පාවිච්චි කර කර කෙලෙස් සිඳලා දාන එක හරියට මුවහත ඇසුරු කරගෙන ඒ මුවහත පාවිච්චි කරන අවස්ථාව වගේ. මෙන්න මේ ආකාරයෙන් අපිට ඉන්ද්‍රිය ධර්ම තිබ්බොත් විතරයි මේ බුද්ධ ශාසනය ඇතුලේ දියුණුවක් කරා අපට යන්න පුළුවන් වෙන්නේ. මේ ආත්ම සංඥාව දුරු කිරීම පිළිබඳව දියුණු කළ ඉන්ද්‍රිය ධර්මයන් ඔස්සේ ගවේෂණය කිරීමට, විමසීමට, විග්‍රහ කර ගැනීමට අපි දක්ෂ විය යුතුයි. අපි හොඳට මේ ගැන දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය අපට නැති වුණොත්, ඒ දක්ෂතාවය අපට අහිමි වුණොත් අපට කවදාවත් මේ ප්‍රශ්නය විසඳා ගන්නට පුළුවන් කමක් නැහැ. අපි හොඳට දක්ෂ වෙන්න ඕන පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපි ඉලක්කගත කරගන්න ඕන ආත්ම සංඥාව දුරු කර ගැනීම. ඊට පස්සේ අපට මේ සිද්ධ වෙන ක්‍රියාවලිය විග්‍රහ කර ගැනීමට ඇතිවන හැකියාව තියෙන්න ඕන. ඒ විග්‍රහ කරන ගැනීම ඇතුලේ ධර්ම ස්වභාවය අපට ප්‍රකට වෙන්න ඕන. ඒ ධර්ම ස්වභාවය ඇතුලේ ඉපදෙන බිඳෙනකම දකිමින් දකිමින් විදර්ශනා කරන හැකියාව තියෙන්න ඕන. ඒ හැකියාව තුළ කෙලෙස් ටික සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. පින්වත්නි, ඒකට ඒ කෙලෙස් ටික කඩාගෙන වැටෙන්න ලෝකය කඩාගෙන වැටීම, ඇස කඩාගෙන වැටීම නොව අපි අපේක්ෂා කළ යුතු වන්නේ කෙලෙසුන්ගේ කඩා වැටීමයි. අපි අපේක්ෂා කළ යුතු වන්නේ කෙලෙසුන්ගේ කඩා වැටීමයි. කෙලෙස් කඩනවා වෙනුවට ඇස කඩා දැමීම හරියට හිසේ අමාරුවට කොට්ටෙමාරු කළා වගේ. ඒක නුසුදුස්සක් නෙමෙයි, පැලස්තරයක් වගේ එකක්. ඒ නිසා අපේ අභියෝගයේ හැටියට කෙලෙස් ටික දකිනවා නම් කෙලෙස් ටික නැසීම විනා ඇස නැසීම නොකළ යුතු දෙයක්. භාරතීය බුද්ධ කාලීන ශ්‍රමණ කණ්ඩායම් අතිශයින් පටලවා ගත්ත තැනක් මේක. ඔවුන් බරපතල විදියට පැටලිලි සහගතකම ඇතුලේ වාසය කරපු කමක් ඔවුන්ට තිබුණා. මොකද්ද ඒ? තමයි පින්වත්නි, ඔවුන් පැටලිලි සහගතව වාසය කළේ මේ නිරෝධාර්ය සත්‍ය ඔස්සේ විමසා ගන්නට කෙලෙස් ටික දුරු වෙන ආකාරයට, කෙලෙස් නිරුද්ධ වන ආකාරයට ජීවිතේ දකින්න හැකියාවක් නැතිකම නිසා ඔවුන් හැම වෙලාවකම තමන් ලෝකය ස්පර්ශ කරන තැනත් එක්ක පැටලුණා මිසක් කෙලෙස් ගතියත් එක්ක ඒගොල්ලෝ පැටලිලා කෙලෙස් ටික නිරුද්ධ කරන්නට ජවයක් ගත්තේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තිය තුළින්, නිරෝධයට සමවැදීම තුළින් ඒ පුද්ගලයාගේ කෙලෙස් ටික කඩාගෙන වැටෙන විදියත්, තමන් තුළ සකස්සුණු අත්දැකීම තුළ ඇසට කිසිදු හානියක් නොවී, කනට කිසිදු හානියක් නොවී, මේ ආයතනයන්ට කිසිදු හානියක් නොවී තණ්හාව නිපදවනකම විතරක් අයින් වෙලා යන ආකාරයට, ඡන්දය සම්පූර්ණයෙන්ම නිපද වෙන ආකාරයෙන් සිත මුදවා ගැනීමට තරම් ඉතා ප්‍රතිබල සම්පන්න ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලා. ඒ අනුදැන වදාළ රිද්මයට, ඒ අනුදැන වදාළ ආකාරයට ජීවිතේ විමසනවා නම් එයාට මහ බරපතල සංකීර්ණ විමර්ශනයක් නැහැ. පටිච්ච සමුප්පාදය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ ටික දරුවොත් එයා, ඒ වදාළ ටික අනුව එයා විමසලා බැලුවොත්, ඒ වදාළ ටිකට අනුව එයා ජීවිතය දැක්කොත්, එබඳු විමර්ශනයක් යම් ශ්‍රාවකයෙක් තුළ ඉස්මතු වුණොත්, ඒ ඉස්මතු වෙන ශ්‍රාවකයාට පින්වත්නි කවදාකවත් වරදින්ට විදියක් නැහැ. හැබැයි පටිච්ච සමුප්පාදයේ ඔස්සේ විමසනවා විනා තම තමන්ගේ හිතලුවලට අනුව විමසා බලන එක කිසිම තේරුමක් ඇති දෙයක් නෙමෙයි. අද ගොඩාක් දෙනෙක් කරන්නේ තම තමන්ගේ හිතලුවලට අදාළව විමසා බලන්න දරන උත්සාහය. තම තමන්ගේ හිතලුවලට අදාළව විමර්ශනය කිරීමක් බොහෝ දෙනෙකුට තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, එහෙම හිතලුවලට අදාළව විමසා බැලීමකින් තොරව, තම තමන්ගේ හිතලුවලට අදාළ ගවේෂණයකින් තොරව පින්වත්නි අපට පුළුවන් නම් පටිච්ච සමුප්පන්නව විමසලා බලන්න, එයාට නම් පින්වත්නි සංසිඳීමක්මයි මතුවෙන්නේ. එතකොට පටිච්ච සමුප්පන්න විමසා බැලීම පිණිස අපිට අපේම సంతානිය තුළ සිද්ධ වෙන සියලු ක්‍රියාවලීන් ගවේෂණය කළ යුතු වන්නේ නැහැ. මොකද මේ සෑම තැනකම සිද්ධ වෙන එකම ක්‍රියාවලිය. උදාහරණයක් විදියට ඇස තුළ සිද්ධ වෙන ක්‍රියාවලියමයි කන තුළත් සිද්ධ වෙන්නේ, නාසය තුලත් සිද්ධ වෙන්නේ, දිව තුලත් සිද්ධ වෙන්නේ, කය තුලත් සිද්ධ වෙන්නේ, මනස තුලත් සිද්ධ වෙන්නේ, චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන ආයතනයන්ගේ ස්වභාවය දිහා බැලුවාම තේරෙනවා මේ ආයතනවල ක්‍රියාවලිය සමානයි. එකම සිද්ධියක් තියෙන. එකම සිද්ධියක් නම් ඒ සිද්ධි වලින් එකක් අවබෝධ කළත් සියලු සිද්ධාන්ත අවබෝධ කළා වෙන්න ඕන. ඒ නිසා ඔය පින්නතුන්ලා ඉතා පරිස්සමින් ක්‍රමානුකූලව ක්‍රමානුකූලව මේ ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට එන්න. ඉතින් මේ එක තැනකින් අල්ලගන්න. දැන් උදාහරණයක් විදියට අපි හිතමු කාය සම්පස්සය. මේ කයට ස්පර්ශේ දැනෙන එක. කයට ස්පර්ශේ දැනෙනකොට ඒ කයට ස්පර්ශය දැනෙන ලෝකය අඳුනා ගැනීමෙන් තමයි එයාට රාගය උපදින්නේ, එයාට ද්වේෂය උපදින්නේ, එයාට මනාපකම උපදින්නේ, එයාට අමනාපකම උපදින්නේ. මෙන්න මේ විදියට මනාප අමනාපකමක් එයා තුල උපදින්නේ ඔය ආකාරයටයි පින්වත්නි, ඔය විදියටයි ඕක වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ ගැඹුරින් යම් ශ්‍රාවකෙක් කියවනවා නම්, ජීවිතේ ගැඹුරින් යම් ශ්‍රාවකෙක් විමසනවා නම්, ඒ විමසා බලන ශ්‍රාවකයාට පින්වත්නි ආත්ම සංඥාව දුරු කිරීම පිණිස එක තැනකින් පටන් අරගෙන ක්‍රමානුකූල ගුණධර්ම දියුණු කරගන්නට පුළුවන්. පින්වත්නි මේ කාය සම්පස්සේ දෙස විතරක් විමස විමසා බැලුවත් එයා දුක නිමා කරන්න ඕන. කාය සම්පස්සේ කියන්නේ බාහිර කෙනෙක්ගේ අත්දැකීමක් නෙමෙයි, තම තමන්ගේ ඒ ඒ කෙනකෙනාගේම අත්දැකීම, වෙන අයගේ අත්දැකීම නෙමෙයි. දැන් අපිට මේ කයට පහස දැනෙනවා. ඒ පහස දැනෙනකොට ඇතිවෙන පහස පිළිබඳව පින්වත්නි පවතින්නේ මූලික තත්වයේදී, ධාතු ස්වභාවයේදී සමතාවයක් පවතින්නේ. අපට පහස දැනෙනකොට ඒ දැනෙන පහස අපට දැනෙන මට්ටමටමයි තිරිසන් ලෝකෙටත් දැනෙන. හොඳට බලන්නකෝ. දැන් අපි ඇඟ කවුරු හරි පිරිමදිනකොට අපටත් නිින්ද යනවා. හැබැයි ගෙදර ඉන්න පූසෙක්ගේ ඇඟ පිරිමදින්නකෝ. ඒ පිරිමදිනකොට ඒ කාය සම්පස්සෙන් උපන් සැප වේදනාව පදනම් කරගෙන පූසටත් නිින්ද යනවා. බල්ලටත් නිින්ද යනවා. පින්වත්නි නිකන් හිතන්න අපේ ඇඟ තදින් කෙනෙක් ඇල්ලුවා කියලා හිතන්නකෝ. ඇඟිලි තුඩු වලින් තදෙන් කෙනෙක් ඇල්ලුවොත් එම අපි ඒකට දෝමනස්සකමක්, දෝමනස්සසාගතකමක් අපි තුල මතුවෙනවද නැද්ද? මතුවෙනවා. දෝමනස්සසාගත පටිඝ සම්පයුක්තකමක් අපි තුල මතුවෙනවා. සමහරවිට අපේ ඇඟ ඉක්මනට අපි එතනින් අයින් කරගන්නවා. ඉතින් අයින් කරගෙන සමහරවිට බොහොම බරපතල විදියට දොස් කියන්න පුළුවන්, ගහන්ට උනත් පුළුවන් කෙනෙකුට. කාය සම්පස්සය අමිහිරි කටුක සම්පස්සයක් නම්, උපන් වේදනාව කටුකයි නම්, අමිහිරි නම්, එයාට පෙරලා පහර දෙන්න උනත් පුළුවන්. ඒ වගේම පින්වත්නි නිකම් බල්ලෙක්ගේ ඇඟක් උනත් තදින් අල්ලන්නකෝ. පූසෙක්ගේ ඇඟක් උනත් තදින් ඇඟිලි වලින් අල්ලන්නකෝ. එතකොට එයාට ඇති වෙන්නේ කටුක දුක් වේදනාවක්, අමිහිරි දුක් වේදනාවක්. ඒ වේදනාව ඇති වෙනකොට ඒ ආත්ම ගතිය පදනම් කරගෙන අපි දක්වන ප්‍රතිචාරයම බල්ලෙක් තුලත් ප්‍රකට වෙනවා. සමහරවිට හපාකණ්ඩ උනත් පුළුවන්, පූසෙක් නම් හූරණ්ඩ උනත් පුළුවන්, ගහලා දාලා පැනලා යන්න හපණ්ඩ උනත් පුළුවන්. එහෙමනම් මේ කාය සම්පස්සේ මූලික ධාතු ස්වභාවයේදී විමසා බලනකොට ඒ ඒ සත්වයා තුල මේ කාම භූමියේ, මේ අපි ඉන්න මට්ටමේදී, විශේෂයෙන් මනුස්ස ලෝකයේදී පින්වත්නි එකම සමතාවයක්, මේ හැසිරීමේ සමානකම් දකින්න පුළුවන්. ඉතින් මේ සමානකම් දකින්න පුළුවන් මට්ටම තුළ අපි අඳුනගන්න විධික්‍රමයට අනුව, අපි අඳුනගන්න විදියට අනුව අපි තුළ ඒ මිහිරියාව සහ අමිහිරියාව තීරණය වෙනවා. මිහිර සහ අමිහිරි බව තීරණය වෙනවා පින්වත්නි. එතකොට මේ මිහිර සහ අමිහිරි බව තීරණය වෙනවා නම්, ඒක එහෙම තීරණය වෙනවා නම් පින්වත්නි, අපි හැම වෙලාවකම දක්ෂ වෙන්න උවමනා කරනවා. කුමක්ද? අපි පුළුවන් තරම් දක්ෂ වෙන්න ඕන පින්වත්නි. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල වාසය කරන ශ්‍රාවකයන් හැටියට මේ පරමාර්ථ සත්‍ය ඔස්සේ මේ தත්ත්වය අවබෝධ කරන්න. කිනෙකුට කයට දැනෙන කාය සම්පස්සේ විතරක් ඇති පින්වත්නි ආත්ම සංඥාව දුරු කිරීම පිණිස ගොඩක් දේවල් ලෝඩ් නැහැ. කෙනෙක් අහන්න පුළුවන් ඒකෙන් කොහොමද අවබෝධය කරා යන්නේ? මේ වගේ ස්වල්ප අත්දැකීමක් අරමුණු කොට පටිච්ච සමුප්පන්නව විමසා බැලීමෙන් කොහොමද අවබෝධය කරා යන්නේ? පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා ඔය පින්නතුල් අහලා ඇති, ඒක නාමකින් සබ්බේ සත්තාහාරට්ටිතික, සියලු සත්වයන්ගේ ආහාර වටේ අවබෝධ කරන්ඩ එක එක කියලා ලෝකෙ හඳින්විය හැකි දේ. ඒකේ එක ආහාරය තමයි පස්සාහාර කියලා දෙවණියට. මේ විදියට තමන්ගේ කාය සම්පස්සේ අවබෝධ කරන්න යා පස්සාහාරෙමයි අවබෝධ කරන්නේ. ඊට පස්සේ එතන නාම රූප ධර්මයන් දැක්කොත් ද්වේ නාමකින් නාමංච රූපංච, ඒක ඇතුලේ හැසිරෙන නාම රූපයන් ගැන යම් කෙනෙකුට අවබෝධයක් ඇති වුණොත් ඒ අවබෝධය තවදුරටත් එයා ආත්ම සංඥාව දුරු කිරීම දක්වාම රැගෙන යනවා. ඊට පස්සේ පින්වත්නි යම් පුද්ගලයෙකුට පුළුවන් නම් යම් ශ්‍රාවකයෙකුට යම් කෙනෙකුට පුළුවන් නම් තීනි නාමකින් තිස්සෝ වේදනා මේ කාය සම්පස්සේ නිසා උපන් වේදනාව හැසිරෙන විදිය අවබෝධ කරන්න පුළුවන් නම් තව දුරටත් ආත්ම සංඥාව දුරු වෙන පැත්තට ඒ ශ්‍රාවකයා තල්ලු වෙලා යනවා පින්වත්නි. ඒ ආත්ම සංඥාව දුරු වෙන පැත්තට එයා ලස්සනට තල්ලු වෙලා යනවා පින්වත්නි. පංච නාමකින් පංචඋපාදාන කන්දා, චත්තාරි නාමකින් චත්තාරි අරිය සච්ඡානි. එතකොට හතර මේ විදියටම තමන්ට දැනෙන කාය සම්පස්සේ දුක්ඛාරිය සත්‍යයෙන් විමසලා බැලුවොත් කාය සම්පස්සය කාය ආයතනය නිසා ඇතිවෙච්ච එකක්. කාය ආයතනයේ නිරුද්ධ වීමෙන් කාය සම්පස්සේ නිරුද්ධයි කියලා බැලුවොත් තව දුරටත් ආත්ම සංඥාව දුරු වෙන පැත්තට ඒ ශ්‍රාවකයා ඇදිලා යනවා. මේ කාය සම්පස්සේ ඇසුරු කරගෙන තමා තුළ ස්කන්ධ පංචකයක් හට ගන්නවා. කාය සම්පස්සේ ඇසුරු කරගෙන හටගන්නේ කාය සම්පස්සේ සිද්ධ වෙන්නේ කාය විඥානයේ පහළ වීමෙන්. කාය සම්පස්සේ සිද්ධ වෙන්නේ මොකක් නිසාද? කාය විඥානයේ පහළ වීමෙන්. ඒ කාය විඥානය පහළ වීම නිසා කාය සම්පස්සේ ඒතර කාය විඥානයේ විඥාන ස්කන්ධයයි. කාය සම්පස්සේ නිසා උපන් සුඛ වේදනා දුක් වේදනා ආදී වේදනා ස්කන්ධයයි. කාය සම්පස්සේ අඳුනා ගැනීම වේදනා කාය සම්පස්සේ තුල පහස අඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. ඒ කාය සම්පස්සේ අඳුම රාග දේශ ආදී සිතුවිලි ගැලීම සංඛාර ස්කන්ධයයි. ඒ අනුව හට ගන්නා වූ රූපය චිත්තජ රූපය රූප ස්කන්ධයයි. මෙන්න මේ ආකාරයෙන් යම් කෙනෙක් දැක්කොත් පංච නාමකින් පංචඋපාදාන කන්දා දුක්ඛ. මෙන්න මේ විදියට දැක්කොත් පින්වත්නි ඒ ශ්‍රාවකයා තව දුරටත් ආත්ම සංඥාව දුරු වෙන පැත්තට ඇදිලා යනවා. මෙන්න මේ විදියටවත් විමසා ගත්තොත් යම් ශ්‍රාවකෙක් තමන්ගේ කයට දැනෙන පහසම අරමුණු කරගෙන කෙනෙකුට දුක නිරෝධ කරන්නට පුළුවන්. දුක නිරුද්ධ කරන්න පුළුවන්. මෙන්න මේ විදියට තම තමන්ව බෙදා තම තමන්ව විග්‍රහ කොට තම තමන්ව විමසා ගැනීමට පින්වත්නි අපි දක්ෂ වෙන්න ඕන. මෙන්න මේ දක්ෂකම අපට තිබුණොත් මෙබඳු තමන්ගේම කයට දැනෙන ස්වල්ප පහසක් අරමුණු කරගෙන පවා පින්වත්නි කෙනෙකුට අමා නිවන කරා එකතු වෙන්න පුළුවන්, සත්‍යාවබෝධය කරා එකතු වෙන්න පුළුවන්, දුකේ නිරෝධය කරා එකතු වෙන්න පුළුවන්, ආත්ම සංඥාව දුරු කිරීමේ අර්ථයට යාට සමවදින්ට පුළුවන්කම ලැබෙනවා. ඒක හැකියාව. පින්වත්නි මෙන්න මේ විදියට යම් ශ්‍රාවකෙක් තමන්ගේම කාය සම්පස්සේ අරමුණු කරගෙන මේ විදියට ක්‍රියාවලිය දැක්කොත් එතන පටිච්ච සමුප්පන්නතාවයක්මයි පේන්නේ. අන් කවර දෙයක්වත් නෙමෙයි. එතකොට කාය සම්පස්සය කියන එක සත්වයාගේ උපන් සත්වයාගේ පැවැත්මටත් නූපන් සත්වයාගේ ඉපදීමටත් බලපාන ප්‍රධාන පෙළේ සාක්ෂිය. ප්‍රධාන සාක්ෂිය කාය සම්පස්සය. ඇයි පස්ස ආහාර කියලා බුදුරජාණන් වහන්සේගේ ආහාර වටේ 125ක්ම පැහැදිලි කරේ පස්ස ආහාරය. එතකොට උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් නූපන් සත්වයාගේ ඉපදීම පිණිසත් මේක ප්‍රතිශතයක් වශයෙන් කොට 125ක් මේක බලපානවා. මේ 125 කැඩුවොත් සම්පූර්ණ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. 125ක ධාරිතාවය අපි ජවයකින් කඩලා දැම්මොත් පින්වත්නි අනික් ටික කඩාගෙන වැටෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පස්සා ස්පර්ශය පෙන්ුවේ හැම නැති එළදෙනක් වගේ. එයා කොත්තන හිටගෙන හිටියත් පීඩාවට, බිම නිදාගෙන හිටියොත් බිම ඉන්න වේයෝ මීයෝ වේයෝ මේ විශේෂයෙන්ම කූඹි වගේ කෘමීන්ගෙන් හානි වෙනවා. ගාකට හේතු වෙලා තිබ්බොත් හැම නැති නිසා ඒ ගහ ඇසුරු කරගෙන ඉන්න ක්‍රොමින්ගෙන් හානි වෙනවා. අවකාශීටියොත් මැස්ස මඳුරුවන්ගෙන් හානි වෙනවා. ඒ හැම නැති එළ දෙනක් වගේ මේ ස්පර්ශය. ආයේ කිසිම පිළිසරණක් නැහැ. පින්වත්නි අපහසුවටම පත් වෙන කමක්. ආයේ මේකේ ඇතුලේ ආස්වාද ජනක පොටක් මිහිරි තනක් හොයන්ට නම් පින්වත්නි පුළුවන්කමක් නැහැ ඇත්තටම. ඒ නිසා මේ ස්පර්ශයේත් එක එක පැති තිබ්බට මේ කාය සම්පස්සේ විතරක් අවබෝධ කළත් කෙනෙක් නිවනට පත් වෙනවා. මේ විදියට එයා පළවෙනියෙන් එයාගේ ජීවිතය තුළ පටිච්ච සමුප්පන්නව දකින්න ඕන. අනිකුත් ස්පර්ශ නෙමෙයි කාය සම්පස්සෙ විතරක් මේ විදියට බලන්න. ඒ විදියට බලනකොට එයාට පේනවා මේ ස්පර්ශය කියන්නේ සත්‍යයේ පැවැත්ම පිණිස බලපාන යම්තාක් සාක්ෂි වේද. ඒ සාක්ෂි වලින් 125ක්. ඒ සාක්ෂි වලින් 125ක් පින්වත්නි පොඩි ප්‍රමාණයක් නෙමෙයි 125ක්. එතකොට කාය සම්පස්සය කියන එක බැරෑරුම් තත්වයක්. කාය සම්පස්සය. එතකොට කාය සම්පස්සය නිසා කාය සම්පස්සය ඇසුරු කරගෙන ඒක අවබෝධ කළොත් අපි ධර්මීය ප්‍රඥාව පාවිච්චි කරලා දුක ඉවර කරන පාරට අපි වැටෙනවා. නමුත් ආත්ම සංඥාව දුරු කිරීමේ ඍජු ක්‍රියාමාර්ගයේ ශ්‍රාවකයාට උවමනා කරනවා. මේ කයට දැනෙන පහස මූලික ධාතු ස්වභාවයක් විදියට විසමපාතයක් නැහැ, බොහොම සමානයි. ඒ නිසා තමයි මේ පහස පොදුවේ අපි අඳුනා ගනිද්දී ඒවා අඳුනා ගන්න මට්ටමත් ඒවට ප්‍රතිචාර දක්වන මට්ටමත් තුළ සමතාවයක් පවතින්නේ ඒකයි. සමතාවයක් පවතින්නේ ඒකයි. ඒතර කාය සම්පස්සය දකින්න එක කාය සම්පස්සේ ගොඩනැගෙන්නේ නාම රූප ධර්මයන් නිසා දකින්න එක දෙක. ඒකනි කියන්නේ දේ නාමකින් නාමංච රූපංච. පස්සපච්චය වේදනා ස්පර්ශේ නිසා වෙන දේ දකින්න එක තුන. තීනි නාමකින් තිස්සෝ වේදනා. මේ කාය සම්පස්සේ දුක්ඛාරිය සත්‍යයෙන් බලලා කාය සම්පස්සය සිද්ධ වෙන්නේ කාය ආයතනය අනුව සිත පවතිනකම ඇතුළ කාය ආයතනය ප්‍රත්‍ය කරගෙන තමයි කාය සම්පස්සේ සිද්ධ වෙන්නේ. කාය ආයතනේ නිරුද්ධ වීමෙන් ඒ සලායතන පත්‍ය පස්සෝන සලායතන වල එකක් තමයි කාය ආයතනය. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කාය ආයතන, මන ආයතන. කාය ආයතනය ප්‍රත්‍ය කරගෙන තමයි කාය සම්පස්සය හටගන්නේ. කාය ආයතනයේ නිරුද්ධ වීම, ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් ස්පර්ශ ස්පර්ශේ ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා කියලා මේකේ සමුදයත් නිරෝධයත් පටිච්ච සමුප්පන්නව මේවායේ ස්වභාවෝක්තිය දකිමි. යම් කෙනෙකුට වාසය කරන්න පුළුවන් නම් ඒ වාසය කරන කම අපි මෙතන හඳුන්වන්නේ කුමකින්ද? එහෙම වාසය කිරීම අපි හඳුන්වන්නේ චත්තාරි නාමකින්. චත්තාරි අරිය සත්‍යානි ආර්ය සත්‍යයෙන් බැලුවා වෙනවා. මෙහෙම කාය මේ කාය සම්පස්සය අනුව පවතිනකොට මොකද්ද වෙන්නේ? කාය සම්පස්සය කියලා කියන්නේ පස්ස කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. කාය සම්පස්සය කියන්නේ කයත් පහසත් කාය විඥාණයත් තුන එකතු වෙන මට්ටම. කාය සම්පස්සය කියන්නේ මොකද්ද? කයද පහසද කාය විඥානේද තුන එකතු වෙන මට්ටම. ඒකටයි අපි මෙතන කාය සම්පස්සේ කියන්නේ. කයත් පහසත් කාය විඥානයත් තුන එකතු වුණාට පස්සේ ඒක කාය සම්පස්සය. ඒ කාය සම්පස්සය තුල හටගන්නා වූ විඥානස්කන්ධය කුමක්ද? කාය විඥාණය. මානසිකාර්ය මානසිකාර්ය ප්‍රත්‍ය කොටගෙන කාය විඥානයක් ඒ මොහොතේ අට කාය විඥානි කියලා විඥානයක් ඇත්තටම තියෙනවද? නැහැ. කාය පහස අඳුන ගැනීම මත ඇති වෙන නිසා ඒක තේරුම් ගන්නට අඳුන ගන්නට පහසු වෙන්න අපි එහෙම අඳුන ගන්නවා. අපි සම්මුතියක් වශයෙන් අපි සම්මත කර ගන්නවා. කාය විඥානි කියලා විඥානයක් නැහැ. චක්කු විඥානි කියලා විඥානයක්වත් නැහැ. සෝත විඥානි කියලා එක්කවත් නැහැ. එහෙනම් මේ අඳුන ගන්නට තමයි මේව පාවිච්චි කරන්නේ. ඒක ඉස්සල්ලා චක්කු විඥාණයම තමයි ඒකම ඒ විඥානස්කන්ධයම නිරුද්ධ වී නැවත හටගන්නකොට තමයි අපි මෙතන දැන් හඳුන්වන්නේ කාය විඥාණය කියලා. එහෙමනම් ඒක පෙර තිබ්බ එකක්ද? කිසිදු අයුරකින් තිබ්බ එකක් නෙමෙයි. පෙර නොතිබීම හටගත් එකක්. ඒ කියන්නේ විඥාණය අරමුණු කරලා අපි භාවනා කරද්දී විඥාන භාවනා ක්‍රම තියෙනවා. විරේරුකාණී චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ පවා විඥානය අරමුණු කරලා කරන භාවනා විදර්ශනා භාවනා ක්‍රමයේ තුල 3-4ක්ම පැහැදිලි කරලා තියෙනවා. අපේ දේශනාවලත් අපි පැහැදිලි කරලා තියෙනවා ඒවා. විඥානය අරමුණු කරලා භාවනා කරනකොට අපි කොහොමද හඳුනන්නේ අජ්ජත් විඥානය? මේ විඥාන ස්කන්ධය පෙර නොතිබීම හටගත් හේඳ, පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යන හේඳ ඒක අනිත්‍යයි. එක මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මේ නෙමේ. අතීතයේ හටගත්තා වූ විඥාන ස්කන්ධය වර්තමාන භවයට නොපැමිණ අතීතයේම බිඳිලා ගියා. නිරුද්ධ වී ගියා. ඒක වර්තමානයේ කරා පැමිණියේ නැහැ. ඒ නිසා ඒක අනිත්‍ය වුණා කියලා අතීත විඥාන ස්කන්ධයත් අනිත්‍ය වශයෙන් බලනවා. අතීත විඥාන ස්කන්ධයත් අනාත්ම වශයෙන් බලනවා. මේ මොහොතේ අටගන්නා වූ විඥාන ස්කන්ධයටත් ඕකම නේද වෙන්නේ කියලා බලනවා. වර්තමානයේ හටගන්නා විඥාන ස්කන්ධේ වර්තමානයේම බිඳිල යනවා. ඒක මතු භවයකට යන්නේ නැහැ. ඊළඟ මොහොතට යන්නේ නැහැ. මේ මොහොතේම බිඳිල යනවා. මේ මොහොතේ හටගන්නා වූ චක්කු විඥාණය මේ මොහොතේ හටගන්න නිසායි චක්කු විඥාන කියලා අඳුන්වන්නට වෙලා තියෙන්නේ. නැත්තම් චක්කු විඥාණය කියලා එකක් නැහැ. මේ මොහොතේ හටගත් එක විවහාර කරගන්නයි ඒක කරන්නේ. ඒක මේ මොහොතේම බිඳිල යනවා. මතු භවයකට යන්නේ නැහැ. ඒ වගේම අනාගතේ හටගන්නා වූ චක්කු විඥාණය අනාගතේම බිඳිල යනවා. ඉතින් එහා පැත්තේ භවයකට යන්නෙත් නැහැ. නිරුද්ධ වී යන නිරෝධ ධර්මයක් කියලා මෙන්න මේ විදියට යම් පුද්ගලයෙකුට බලන්න පුළුවන් නම් මේ විදියට බලන ශ්‍රාවකයා තුළ යම් සංසිඳීමක් ඇති වෙනවනේ. එතකොට මේ විඥාන ස්කන්ධය කියලා කියන්නේ කාය සම්පස්සේ තුළ ආය සම්පස්සේ තුළ හටගත්තා වූ විඥාන ස්කන්ධය මේ විඤ්ඤාණස්කන්ධයයි. මේ කාය සම්පස්සේ නිසා විඤ්ඤාණස්කන්ධය හට ගැනීම නිසා කාය සම්පස්සේ ඇසුරු කරගෙන කායෙන් පහස අඳුන ගන්නවා. කායෙන් පහස අඳුනා ගැනීම සංඥාස්කන්ධයයි. කාය සම්පස්සේ නිසා යා තුළ කාය සම්පස්සජා වේදනාවක් හට ගන්නවා. මේ වේදනාස්කන්ධයයි. කාය සම්පස්සේ නිසා පින්වත්නි ඒ ඒ පුද්ගලයා තුළ පින්වත්නි පොට්ටබ්බ සංචේතනා හට ගන්නවා. පොට්ටබ්බ සංචේතනා. ඒ පොට්ටබ්බ සංචේතනා වනාහි සංකාරස්කන්ධයයි. මෙන්න මේ ආදී කාරණා පදනම් කරගෙන යා තුල හටගන්නා වූ යා තුල හටගන්නා වූ රූපය රූපස්කන්ධයයි කියලා මේ විදිහට ස්කන්ධ ටික දැක්කාම ඒක තමයි ආපස්වෙනියට කරන්න ඕන දේ. යටත් පිරිසින් මේ පහවත් කළොත් එයාට මෙන්න මෙබඳු විමර්ශනයක් ඒ ශ්‍රාවකයා තුළ තිබ්බොත් මේ විදිහට විමසා ගන්නට යාට 1 2 3 4 5 කියනකොට ඔය ටිකවත් ලෝකෝත්තර පැත්තෙන් මේ ඉලක්කම් වලට අරුතක් ඔයාලගේ ඔළුවට එනවා නම් මේ සංස්ලේෂී විශ්ලේෂී න්‍යාය ඔස්සේ විමසනවා නම් මේ විග්‍රහයන් අතර අන්තර සම්බන්ධයක් ඔය පින්නතුන්ලාට පේනවා නම් ඒ අන්තර සම්බන්ධය පේන තැනක ඒ ශ්‍රාවකයා තුළ පටිච්ච සමුප්පාද ඥානයක්මයි යා තුළ ඇති වෙන්නේ. ඒකෙන් සම්මා දිට්ඨියමයි මෝදු වෙන්නේ. ඒ සම්මා දිට්ඨිය පහළ වෙච්ච ශ්‍රාවකයා තුළ ආත්ම දැන් අපේ ඉලක්කය ආත්ම සංඥාව දුරු කරලා දාන එකනේ. ආත්ම සංඥාව දුරු කිරීම පිණිස මාර්ග ඥාණයට අදාළ දේට යා සමවැදුණොත් දැන් මෙහෙම බලන්න බලන්න යා තුල මොකද්ද ඇති වෙන්නේ? මේ විදියට බලන්න බලන්න යා තුල ඇති වෙන්නේ පින්වත්නි පටිච්ච සමුප්පාද ඥානය. මේ විදියට බලන්න බලන්න යා තුල මෝරණ පටිච්ච සමුප්පාද ඥානය තුලින් පටිච්ච සමුප්පාද ඥානය තුලින් එයා මේ විදියට විමසනවා නම් මේ විදිහට දකිනවා නම් මේ විදිහට එයා තේරුම් ගන්නවා නම් මේ විදිහට එයා කියව ගන්නවා නම් විමස ගන්නවා නම් මේ විදිහට කියවන විමසන තේරුම් ගන්න දක්ෂ ශ්‍රාවකයා තුල මේ විදිහට කියව ගන්න විමස ගන්න තේරුම් ගන්න දක්ෂ ශ්‍රාවකයා තුල සම්මා දිට්ඨියම මෝරනවා. ඒ සම්මා දිට්ඨිය මෝරන්න එයා පසුබැස්සොත් එයාට මාර්ග ඥානයට අවකාශය දුර්වල වෙනවා. අපේ ඉලක්කය තමයි සම්මා දිට්ඨිය පහළ කරගෙන මාර්ග ඥානය හදාගෙන ඵලයටපත් වීම. මේක තමයි අපේ ප්‍රධාන පාර. මේකෙදි බලාපොරොත්තු වෙන්නේ ආත්ම සංඥාව මුලින් උපුටා දාන එක. ඇත්තටම මේ විදියට දකින කම ඇතුලේ එයා මේ අතු ටික සිඳලා දැම්මා වගේ කමක් එනවා. මේ විදියට එයා තුල අතු ටික සිඳලා දාන කමක් ඇති වුණොත් එහෙම එයාට තියෙන්නේ ගස සිඳලා දාන්නයි. ඒ ගස සිඳලා දාන අර්ථයට සමාධිය හරහා සෑහෙන දුරට ඒක සිඳ ගන්නට පුළුවන්. ඊට පස්සේ පින්වත්නි එයාගේම කාය සම්පස්සය විදර්ශනා කළොත් එයා තුල හට ගන්නා වූ කාය සම්පස්සය ඒ ශ්‍රාවකයා විදර්ශනා කළොත් ඒ කාය සම්පස්සය විදර්ශනා කරන කොට පින්වත්නි ඒක හරියට මේ කාය සම්පස්සය විදර්ශනා කළොත් මුල් ටික පොළව හාරලා මුල් ටික සින්දා වගේ වෙනවා. ඒ විදර්ශනා කරපු සිතද යම් වෙලාවක විදර්ශනා කරමින් සරුව ශුන්‍යතාවයකට පත් වෙලා නිකන් සරුවාකාර හිස් බවකින් ලෝකේ වැටෙනකොට ඒ හිස් බවකින් වැටෙන කම අයිති මනෝවිඥාණයෙන් දත යුතු අත්දැකීමක් මේක කියලා එතනත් එයා විදර්ශනාත්මක පටිපාටියකට එයා එකතු වුණොත් ඒ විදර්ශනාමය පටිපාටියකට එකතු වෙච්ච කෙනා සදාතනිකව දුක නිමා කරනවා පින්වත්නි. දුක නිමා කරනවා. දැන් මෙතනදී අපි තාම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. මේ විදිහට ආත්ම සංඥාව දුරු කිරීම අපේ ප්‍රධාන අර්ථය කරගෙන පටිච්ච සමුප්පන්නව එක්තරා විදියක විමසා බැලීමක් කාරණා පහක් ඔස්සේ අප සිද්ධ කළා. ඒකෙන් අපට සිද්ධ වුණු මහ විශාලම යහපත තමයි අපි තුල ආත්ම සංඥාව දුරු කිරීමට අදාළ අර්ථයක් අපි තුල ප්‍රකට වීම. ඒක අපි සම්මාදිට්ඨිය කියන පරිච්ඡේදය ඇතුලේ කතා කළත් කිසිම වරදක් නැහැ. හැබැයි අවබෝධයට පත්වීම කියන එක තිපරිවට්ටය කාරණා තුනක් ඔස්සේ අපට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ඒකයි පළවෙනි දේශනාවේ උන්වහන්සේ වදාළේ තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං කියලා. තිපරිවට්ටයක් සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘත ඥාන වශයෙන් මේ මුලින් කියාපු කාරණා පහ ඔස්සේ ඔය පින්නතුල විමසනවා නම් කාය සම්පස්සය එක, කාය සම්පස්සය හටගන්න බලපාන පින්වත්නි කාය සම්පස්සය එක, කාය සම්පස්සය සිද්ධ වෙන්නේ නාම රූප අධ්‍යක්ීම දෙක. කාය සම්පස්සය කියලා එකක් උද්ගත වෙන්නේ නැහැ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් තොරව, මේ නාම රූප ප්‍රත්‍යයෙන් තොරව. එතකොට තුන තමයි කාය සම්පස්සය නිසා ඇතිවෙන අතුරු ඵලය වේදනාව. ත්‍රීනි නාමකින් තිස්සෝ වේදනා කියුවේ ඒකයි. මේ කාය සම්පත්තියේ කාය සම්පස්සය දුක්ඛාරිය සත්‍ය ඔස්සේ විමසා බැලීම හතර කාය සම්පස්සේ නිසා හටගන්නා වූ ක්ෂණයක් ක්ෂණයක් ගන්න ඒ මොහොතේ හටගන්නා වූ ස්කන්ධ පංචකය පහ මෙන්න මේ ඔස්සේ එයා ජීවිතේ විමසද්දී විමසා බලන හැකියාවක් ඇතුළේ යතුළු සම්මා දිට්ඨියම මෝරන්න පටන් ගන්නවා. එයා තුල සම්මා දිට්ඨියම මෝරා වැඩෙන්න පටන් ගන්නවා. මේ විදියට සම්මා දිට්ඨිය මේ ශ්‍රාවකයා තුල මෝරනකොට ඒ සම්මා දිට්ඨික ශ්‍රාවකයා තුල පින්වත්නි මාර්ග ඥානයට අදාළ දේ යා එකතු කර ගන්න ඕන. සත්‍ය ඥානය කියන එක දැන් යාට තියෙනවා. කෘත්‍ය ඥානය කියන එකට යා සමවදින්න ඕන. ඒ කෘත්‍ය කියන එක රහතන් වහන්සේ නමකටවත් භික්ෂුවකටවත් අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටවත් හදලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ සමහර වෙලාවට බොහොම අසත්පුරුෂකම් කරන අය දැක්කාම ඒ අයට අනුශාසනාවත් නොකොට සමහරලට අත්හැරලම දාන්නේ ඉතිරි වෙන්නේ වෙහෙස විතරයි. මේ මාර්ගෝපදේශනේ එයාට හරියන්නේ නැති වෙන්න පුළුවන්. මේ මාර්ගෝපදේශනේ ශ්‍රාවකයාට එච්චර ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් පින්වත්නි. මේක ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක අනුශාසනා කරද්දී සමහර අනුශාසනා නොකොට අත්හැරලා දාන්නේ උන්වහන්සේට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ සිද්ධිය. භාග්‍යවතුන් වහන්සේ පාර මාර්ගය අමාර්ගය පැහැදිලිව අපට දේශනා කළා. එමෙන්න මේ සත්‍ය ඥානයේ තියෙන කෙනා කෘත්‍ය ඥානයේදී මේ කාය සම්පස්සය කියන එක, කාය සම්පස්සය කියන එක හොඳට විග්‍රහ කරගන්න ඕන. කොහොමද කාය සම්පස්සය විග්‍රහ කරගන්නේ? මේ කයට පහස දැනෙනවා කියන මට්ටම. ඒකනේ අපි දැන් මේ අද දේශනාවේදී ප්‍රධාන ප්‍රස්තුතයේ විදියට ප්‍රධාන මාතෘකා පාඨයේ විදියට අරන් කතා කරන්නේ ඒකනේ. මේ කාය සම්පස්සේ දැනෙන මට්ටම කියන එක විග්‍රහ කරගන්න ඕන. මොකද්ද විග්‍රහය? කයද පහසද කාය විඥාණයද තුන. වෙන වෙනම තිබ්බොත් කාය සම්පස්සේ කියලා අත්දැකීමක් නැහැ. කයට පහස දැනෙනකම කියලා, කයට ස්පර්ශ වීම කියලා එකක් නැත්තම් වේදනා තණ්හා උපාදාන බව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියලා දිගුවක් නැහැ. කය වෙනම තිබිලා පහස වෙනම කයට දැනෙන ස්පර්ශය වෙනම තිබිලා කයට දැනෙන පහස කියන එක වෙනම තිබිලා කාය විඥානේ තව පැත්තක තිබිලා මේක තුන් පැත්තක නම් තියෙන්නේ. කාය සම්පස්සජා වේදනා කියන පරිච්ඡේදයක් අත්දැකීමක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක කවර ආකාරයකින්වත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ තුන බෙදලා බලනකොට කාය සම්පස්සජා වේදනාව කියලා එකක් නැහැ. කාය වෙන පැත්තක, පහස වෙන පැත්තක, කාය විඥානේ වෙන පැත්තක. ඒ කියන්නේ කාය ධාතු. ඊට පස්සේ පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මේ තුන තුන් පැත්තක තිබ්බොත්, ධාතු ස්වභාවයෙන් තිබ්බොත්, කාය සම්පස්සේ කියලා උපන් සත්වයාගේ පැවැත්මටත්, නූපන් සත්වයාගේ ඉපදීමටත් ආහාර නැහැ. ආහාර නැහැ. මේ තුන එකතු වීමමයි ආහාරය. අංක ස්පස් ආහාර කියන්නේ ඒකයි. කයයි පහසයි කාය විඥානයයි තුන තුන් පැත්තක තිබ්බොත්, එකතු නොවී තිබ්බොත්, එකතු වෙච්ච තැනක අවිද්‍යාවම නිස්මතු වෙන්න ඊට පස්සේ අපේ సంతානෙ අවිද්‍යාවෙන් තෙත් වෙලානේ පවතින්නේ පින්වත්නි. අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වුණු ඇතුළාන්තයක්නේ අපට තියෙන්නේ. එතකොට අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වෙච්ච ඇතුළාන්තයක් තියෙන නිසා ස්පර්ශ වෙච්ච තැනම පින්වත්නි අවිද්‍යාවත් එක්ක කලවම් වෙනවා මේ ස්පර්ශය. කාය සම්පස්සේ අවිද්‍යාවත් එක්ක කලවම් වෙනවා. ඒ අවිද්‍යාවත් එක්ක කලවම් වෙනකොට තමයි පින්වත්නි ආත්මීය සංඥාවකින් මේ කාය සම්පස්සේ තෙත්වි කාය සම්පස්සජා වේදනාව පදනම් කරගෙන වේදනා පච්චය තණ්හා වෙන්නේ. මේ පහස මෙබඳු අමිහිරි පහසක් ලෝකයේ මාතුල ඉපැද්දුවා නේද කියලා ලෝකයත් එක්ක පැටලෙන්න ලෝකය පේන්න ගන්නවා. ලෝකය විග්‍රහ කරගන්න ගන්නවා. ඉන්නේ ලෝකේ විග්‍රහ කරගන්න යන හැම වෙලාවකම වේදනාපච්චය තණ්හා වෙනවා. ඒ නිසා මෙතන මේ කය ඉස්සල්ලාම මේ මාර්ග ඥානයට අදාළ තත්වයේදී අපි විභාග කරගන්නේ මාර්ග ඥානයට අදාළ තත්ත්වයේදී අපි විමසා ගන්නේ පින්වත්නි අන් කවර දෙයක්වත් නෙමෙයි. මාර්ග ඥානයට අදාළව අපි විමසා ගන්නේ කයද පහසද කාය විඥානේද වෙන්වෙන්ව බලනවා. විග්‍රහ කරගෙන බලනවා. කය එක පැත්තකට දාලා පොට්ටබ්බේ තව පැත්තකට දාලා කාය විඥානේ තව පැත්තකට දාලා තුන් පැත්තකට දාලා බලනවා. එතකොට පස්සාහාර කියලා මේ ආහාරය නූපන් සත්වයාගේ ඉපදීමටත් උපන් සත්වයාගේ පැවැත්මටත් ආහාරය මම දේශනා කරන්නම් කියලා අර භාග්‍යවතුන් සත්වයාගේ පැවැත්ම පිණිස බලපාන ආහාරය මෙතන ආහාර සකස් වෙලා නැහැ. ආහාර සකස් වෙලා නැහැ. එතකොට මේ තුන එකතු වීමමයි ආහාරය. එකතු වෙච්ච ගමන් අවිද්‍යාවත් එක්ක මේක කවලම් වෙනවා. කාය සම්පස්සේ අවිද්‍යාවත් එක්ක සම්මිශ්‍ර වෙනවා. සම්මිශ්‍ර වුණාට පස්සේ පින්වත් න්‍යා තුල පස්සපච්ච වේදනා වෙනකොට ඒ වේදනාව විඳින මාව පේනවා. වේදනාව ගినాපු බාහිර ලෝකයක් පේනවා. දැන් මෙන්න මේ විදියට යම් කෙනෙක් දැක්කොත් එයා මේ ව්‍යාකූල සාංසාරික භවගමනේ අරබුදයට අසු වෙලායි තියෙන්නේ. එතකොට කය වෙනම පහස වෙනම කාය විඥානේ වෙනම තුන් පැත්තකට දාලා බලනවා. කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු කියන ධාතු 20ට බෙදලා බලනවා. බෙදලා බලනවා. මෙන්න මේම බලනකොට කාය සම්පස්සේ කියලා එකුත් නැහැ. කාය සම්පස්සේ ඇති වෙනකොට අවිද්‍යාව සම්මිශ්‍රණේ වුණොත් ඇති වෙන වේදනාපච්චය තණ්හා කියන අරබුදකාරී අත්දැකීමත් එයාට පේන්නේ. මෙන්න මේ විදියට බෙදලා බලන එක පළවෙනියෙන් කරනවා. මාර්ග ඥානිතා ප්‍රධාන දෙයක්. දෙක පින්වත්නි මේ කාය සම්පස්සේ ස්වභාවය බලනවා. කාය සම්පස්සේ ස්වභාවය මොකද්ද? කාය සම්පස්සේ ස්වභාවය, කාය සම්පස්සේ ස්වභාවය තමයි කාය සම්පස්සේ ඇති වෙච්ච තැනක පින්වත්නි ඒක මේ තප්පරයක් යන්නේ නැහැ. තප්පර 10ක් විනාඩියක් විනාඩි 10ක් යන්නේ නැහැ. කාය සම්පස්සේ හේතුකටගෙන කාය සම්පස්සජා වේදනාවක් හට ගන්නවා. බලන්නකො මේ කාය ස්පර්ශේ නම් වූ ධර්මයන්ගේ කාය සම්පස්සේ නම් වූ ධර්මයේ ධර්ම ස්වභාවය විමසා ගන්නකොට මේ තුන එකතු වෙච්ච තැන ස්පර්ශයයි ස්පර්ශ වෙච්ච තැන කාය සම්පස්සජා වේදනාවක් හට ගන්නවා එතනම එතනම ආයේ වෙන තැනක නෙමෙයි කාය සම්පස්සේ සිද්ධ වෙලා හවසට ගෙදර ගියාම සම්පස්සජා වේදනාවක් හට ගන්නවා නෙමෙයි කාය සම්පස්සේ ඇතිවෙච්ච තැනම වේ ධර්ම ඒ වගේ ඒකේ එනම් අර බෙදා බැලීම එක ධර්ම ස්වභාවය විභාග කරගන්න එක දෙක බෙදා කාය සම්පස්සේ බෙදලා බලනකොට ධාතු ස්වභාවයකින් පේනවා ඒ ටික එකතු වෙච්ච තැනක කාය සම්පස්සේ අවිද්‍යාවත් එක්ක කවලම් වුණාට පස්සේ තණ්හාව දක්වා භවය දක්වා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ක්‍රියාවලිය දක්වාම උඩුදුවන ආකාරයත් එයාට පේනවා මේ විදියට උඩු දුවන ආකාරයම යාට පේන්න පටන් ගන්නවා පින්වත්නි. එතකොට මේ විදියට දකින්නකොට එයා බෙදලා බලනවා. ඊට පස්සේ ධර්ම ස්වභාවය විමසලා බලනවා. මේ විදියට කාය සම්පස්සේ නිසා එයා තුල මොකද්ද වෙන්නේ? සම්පස්සජා වේදනාවක් හට ගන්නවා. ඒක ධර්ම ස්වභාවයක්. කවුරුත් කරන ක්‍රියාවලියක් කරවන්නේක් නැහැ. තමන් හිතාමතා උවමනාවෙන් කරගන්න දේකුත් නෙමෙයි. ධර්ම ස්වභාවය බලනවා. ඊට පස්සේ ධර්ම ස්වභාවේ බලලා අහුත්වා සම්බෝධී හුත්වා පටිවෙන්ති කියලා. ඒ ධර්ම ස්වභාවේ පදනම් කරගෙන කාය සම්පස්සේ පදනම් කරගෙන සම්පස්සජා වේදනාවක් හටගන්නවා. කාය සම්පස්සේ නිරුද්ධ වීමෙන් කාය සම්පස්සජා වේදනාව නිරුද්ධ වෙන ආකාරය දකිනවා. මෙන්න මේ විදියට ඉපදීම බිඳීම දැකලා මේ කාය සම්පස්සය කියන්නේ අනිත්‍ය වී යන එකක්. කාය සම්පස්සේ නිසා උපදින වේදනාවද අනිත්‍ය වී යන එකක්. කාය සම්පස්සේ කියන්නේ දුකක්. ඒ කාය සම්පස්සේ නැත්තම් කාය සම්පස්සජ වේදනාවක් නැහෙනි. කයක් වැටෙන්නෙත් නැහැ. එහෙම පහසක් වැටෙන්නෙත් නැහැ. මේ කාය සම්පස්සේ දුකක්. කාය සම්පස්සෙන් උපන් සුඛ වේදනා දුක් වේදනා ඔක්කොම දුකක්. ඇයි? වේදනා පච්ච තණ්හා වෙනවනේ අවිද්‍යාව තියෙන නිසා. කාය සම්පස්සයම රෝගයක්. මේක මහා විශාල ලෙඩක්. මම විසින්ම දාගත්ත ලෙඩක් මම මේ ලෙඩක් ඇතුලේ ඉන්නේ. කාය සම්පස්සයත් රෝගයක්. කාය සම්පස්සජා වේදනාවත් රෝගයක්. කාය සම්පස්සේ gaduwak සරෝපිරිච්ච gediyak. කාය සම්පස්සේ නිසා උපන් දුක් වේදනා සුඛ වේදනා ආදියත් gaduwak. කාය සම්පස්සේ කියන්නේ හුලක් මහා විශාල ගැටලුවක් මේක. මේ කාය සම්පස්සය හුලක් කාය සම්පස්සේ නිසා උපන්නා වූ යම් වේදනාවක් වේද ඒ සියලු වේදනා හුලක්. ඇයි අනාගත සසර නිර්මාණයේ වීමට අයිති සාක්ෂිම පෙළගස්සනවා. කාය සම්පස්සය ගණ්ඩතෝ gaduwak. කාය සම්පස්සය සල්ලතෝ හුලක්. කාය සම්පස්සය අගතෝ පීඩාවක්. මේ කායට පහස දැනෙන මට්ටම පීඩාවක්. ඒ මට්ටම නැත්තං පින්වත්නි මෙබඳු අමිහිරි කටුක අත්දැකීම් මොකුත් නැහැ. පීඩාවක්. කාය සම්පස්සේ නිසා උපන් යම් වේදනාවක් වේද මේ වේදනාවත් මා තුළ පීඩාවක්මයි නිර්මාණය කරන්නේ. ආබාධතෝ මේක මහ විශාල ආබාධ සහිත තත්ත්වයක්. කාය සම්පස්සයත් ආබාධයක් විදියට දකිනවා. කාය සම්පස්සය නිසා උපදින්නා වූ යම් වේදනාවක් වේද ඒකත් ආබාධයක් විදියට දකිනවා. පරතෝ කාය සම්පස්සය කියන්නේ මට මේක මේ හරියටම මට ඕන විදියට වෙන එකක් නෙමෙයි අනුන්ට අයිති දෙයක් වගේ. කාය සම්පස්සේ නිසා උපන් වේදනාව මම මිහිරි වේදනා බලාපොරොන්දු වුණාට මෙන්න හිටිගමන් අමිහිරි වේදනා ගන්නවා. ඒක අනුන්ට අයිති දෙයක් වගේ. අනුන්ට පලොක්කතෝ සිඳී බිඳී යන දෙයක් යැලවිල යන දෙයක් වෙනසිලා යන දෙයක්. කාය සම්පස්සයත් බලනවා සම්පස්සජා වේදනාවත් බලනවා. ශුඤ්‍යතෝ මේ කාය සම්පස්සේ කියන්නේ හිස් දෙයක්. ඒ වගේම කාය සම්පස්සේ නිසා උපන් යම් වේදනාවක් වේද ඒකත් හිස් දෙයක්. අනත්තතෝ මේ කාය සම්පස්සේ කියන්නේ මම වශයෙන් මගේ වශයෙන් මමායනින් ගන්න පුළුවන් දෙයක් නෙමේ. කාය සම්පස්සේ නිසා උපන් වේදනාවක් මමායනින් ගන්න පුළුවන් දෙයක් නෙමේ කියලා සමනුපස්සාමි සමනුපස්සනා කරනකොට ආත්ම සංඥාව දුරවලා මාර්ග ඥානෙ පිරිලා ඒ ශ්‍රාවකයා ඵලයටපත් වෙන්න ඕන. මෙබඳු අත්දැකීමක් පිණිස මේ බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා. දායකත්වය හර්ෂ පුෂ්ප කුමාර මහත්මයා දරලා තිබෙනවා. මේ මහත්මයා ඇතුළු පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. දෙදහස් විසි දෙකේ ජූලි මාසේ පළවන දින පරලෝ සැපත් KVD සෝමරත්න පියතුමන්ගේ බවගාමී ජීවිතය සුවපත් වී එතුමන්ට සුවසේම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්ට මේ කුසල් බලවත්වේවා කියලා අධිෂ්ඨාන කරනවා. හර්ෂ පුෂ්පකුමාර මහත්මා ප්‍රධාන පිනතුන් නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා, ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු ආසනා වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. මේත් එක්කම සුජීවත්ව විසින දමිදු සිංගිත් වික්‍රමසූරිය පුතාට නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා, දිගාසිරි සම්පත් වේවා. ධර්මශ්‍රවණී කලාව සියලු දෙනාටත්, දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, දෙමව්පියන්ටත්, ඥාතීන්ටත් සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. හර්ෂ පුෂ්පකුමාර මහත්මා ප්‍රධාන පවුලේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම මේ කුසල් හේතුපකාර වෙලා ජීවිතාවබෝධය, ධර්මාවබෝධය කරා යන්නට මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට, බ්‍රහ්ම රාජ මණ්ඩලවලට, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ උතුම් කුසල් නිවන් පිණිස බලවත් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
දේශඛයෝ නිබ්බානං.